ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් මන ආකාරයේ පැහැදිලි කර දෙන්න කල යුත්තේ කුමක්ද කියන කාරණේ. සෝවාන් වීම කියනක අත්‍යවශ්‍යම බෞද්ධයෙක් ලබා ගැනීමට හැදවල් නොබලා බලන්න තියෙන දෙයක්. හිස ගිනිගත් කෙනෙක් හිස නිවා ගන්නෙ කොහොමද? ඇඳිවත්ත ගිනිගත් කෙනෙක් ඇඳිවත්ත නිවා ගන්න උත්සාහ කරන්නේ වීරිය කරන්නේ කොහොමද? ඒ ආකාරයෙන් යම්කිසි පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වෙන්නවත් අඩුගානේ උත්සාහ කළ යුතුයි. මොකද මේ ආර්ය ශාසනය ලැබිච්ච අවස්ථාවක ලබන තියෙන පළවෙනි උත්තරීතර ඵලය ලබා ගන්න ඒ තත්ත්වෙට උත්සාහ කරන්න ඕනේ. මේ සඳහා කළ යුතු ආකාරයේදී ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ ප්‍රතිපදාවක්. ඔන්න ඒ කියන ටික තේරුම් අරගන්න ඕනේ කොහොමහරි. චතුරාර්ය සත්‍ය තුලින් දැනගත යුත්තේ ඔය ටික. මේ විවිධාකාරයෙන් ලෝකේ දැනගන්න ක්‍රම තියෙනවා. ස්කන්ධ වශයෙන් රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ පහකට ලෝකේ වෙන් කරලා තියෙනවා. ඒ ස්කන්ධ පහට යම් උපාදානයක් සිද්ධ කරගන්නවා නම්, ඒකේ බැඳීමක් ඇති කරගන්නවා නම්, ඒක උපාදාන ස්කන්ධ වෙනවා. උපාදාන ස්කන්ධයේ බැඳිලා ඉන්න තාක් කල් ලෝක සත්‍යයට ගැළවුමක් නැහැ. රූපස්කන්ධය හොඳයි කියලා ගත්ත නිසා තමයි උපාදාන කරන්නේ. ඒක හොඳද නරකද කියලා ධර්මානුකූලව විනිශ්චය කරන්න තියෙන ක්‍රමේ තමයි රූපස්කන්ධය අනිත්‍යද නිත්‍යද කියලා බලන්න ඕනේ. දුකගෙන දෙනවද සැපගෙන දෙනවද කියලා බලන්න ඕනේ. අනත්තද අත්තද කියලා තෝරගන්න ඕනේ. ඔය කාරණා තුන තෝරාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. රූපස්කන්ධයේ වේදනාය ස්කන්ධයේ සංඥාය ස්කන්ධයේ සංකාරය ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ කියන මේ ස්කන්ධ පහකින් ලෝකයට අයිතිහරිය වෙලා තියෙනවා. තවත් ස්කන්ධයක් වෙන් කළා ඉතින් පෙන්නන්න සමතෙක් නැහැ. තවත් ලෝකෙට ස්කන්ධයක් තියෙනවා ඒක කියලා නැහැ කියලා. සුද්ධම අසම්පූර්ණ නැහැ. සලවාකාරයෙන් පූර්ණයි. රූපස්කන්ධයට අයිති වෙන දේවල් තේරුම් ගන්න ඕනේ. අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත එතකොට ඒ වගේම සියුම් ඝන රූපයයි යමක් වේ නම් ඒ සියල්ල රූපස්කන්ධයයි. ආයි කොතරවත් ඉතුරු වෙලා නැහැ. අතීත අනාගත වර්තමාන කාලාත්‍රය ඇරිලත් නැහැ. සියුම් ඝන සත්‍යෙදී පේන නොපෙනෙන පැත්ත ඇරිලත් නැහැ. දුර ළඟ ඇරිලත් නැහැ. හීන ප්‍රනීත ඇරිලත් නැහැ. යම් තරමක් තියෙනවා නම් ලෝකේ තියෙන සියල්ලම ඔය විදිහට අරන් විද්‍යාමාන වෙන රූප සියල්ල. අන්නේ රූපයන්ගේ ස්වභාවය මොනවද? සතර මහා භූත සහ සතර මහා භූතයන් නිසා පහළ වෙච්ච සියලුම රූප. රූපස්කන්ධයයි. එතකොට ඒක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා වචන දෙකකින් තෝරා ගන්න තියෙනවා. අද අනිත්‍යයි කියලා වචනේ විතරක් තෝරනවා. ස්ථිර නැහැ කියන වචනේ විතරක්. හටගත්ත රූපයක් ඉතිර නැති බව ධර්මතාවයක්මයි. ඒක බොරුවක් නෙමෙයි. ඒතර ඉතිර නෑ කියලා දැනගත්තට තව ටිකක් එහාට යන්න ඕනේ. ඒක යථාභූතය ලබා ගැනීමට විග්‍රහ කරගන්න. ඉතිර නැතුව වාගේම කැමති හේත් නෑ. ඔය කාරණා දෙකම තෝරා ගන්න ඕනේ. ඉතිර එකක් හොයලා බලුවොත් කිසිම රූපස්කන්ධයක් ඉතිර එකක් හොයන්න කොතන බැලුවත් තුන් ලෝකෙටමයි කිසිවෙනවත් නෑ. කාම ලෝකේ බැලුවා, රූප ලෝකේ බැලුවා, අරූප ලෝක ගැන හිතලා බැලුවා. ස්ථිරව පවතින රූපයක් තියෙනවා කියන්නේ කොයි ලෝකයකවත් තියෙනවා කියන එකක් නැහැ. හැබැයි යම් කිසි රූපයක් ප්‍රියමනාපන. ඒක නැති වෙනවට කැමතිත් නැහැ. එහෙනම් කැමති නැති දෙයක්මයි සිද්ධ වෙන්නේ. අප්‍රිය අමනාප යම් රූපයක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. යමක් ප්‍රියමනාප නම් ඒක තමයි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. උපාදාන කරගන්න බැඳෙන හැදින්න බලාපොරොත්තු වෙන්නේ. අපි කැමතිසේ පවතින ධර්මතාවයක් ලෝකෙ කිසිම රූපයකට නැහැ. අන්න ඒක විග්‍රහ කරලා විවිධාකාරයෙන් බලන්න ඕනේ. සතර ධාතුන් කරලා ධාතු වශයෙන් බලන්න පුළුදු වෙන්න ඕනේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරට වෙන් කරලා බලන්න ඕනේ. ඒ රූප අරගෙන චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවායතන, රසායතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධර්මායතන කියලා. අර ලෝකයේ අලංග ටික ආයතන වශයෙන් විග්‍රහ කරලාම තියෙනවා. ඒ ටික අරගෙන බැලුවත් රූපස්කන්ධය ඔක්කොම අහුවිලා තියෙන කීම අහුවිලා තියෙනවා. නාමස්කන්ධය කියන ටික ඒකලා අහුවෙලා. ඇයි චක්ක ආයතනේ රූප ආයතනේ ඉතින් එකිනෙකට අරගෙන බලනවා. ඊට පස්සේ ඒකෙන් පහළ වෙන්නේ චක්කුවේ බලිච්ච රූපේතු පදි චක්කු විඥාන ආදී වශයෙන් විඥාන පහළ වෙන්නේ නැහැ ආයතන නොතිබුණු. දැන් විඥාන පහළ වෙන්නත් රූපස්කන්ධයක් තියෙන්න ඕන. රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානීක ගමනක් හෝ සිටීමක් හෝ වැඩිවීමක් හෝ ත්‍ෘතියක් හෝ නොකියෙම. මේ බුද්ධ දේශනාව. එහෙනම් විඥානය පහළ වෙනකොට ඒකට අවශ්‍ය රූපයේ සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධතාවයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ මනසට යම් කිසි ආකාරයක ධර්මයක් ගන්න වෙනකොට ඒකට ඊටාම සියුම් රූප ගැනිනවා. කර්මායතන පරියාපන්න රූප කියලා ඒවට කියනවා. වස්තු රූපයක් පහළ වෙන්නේ නැත්නම් හිතක් පහළ කරන්න විදියකුත් නැහැ. හිතක් පහළ කරන්න වස්තු රූපය කියලා අති සියුම් සුද්දාස්සකයක් තියෙන්න ඕනේ. ඒකට ධර්ම නැමැති අති සියුම් රූප කලාප ස්පර්ශ වෙන්නත් ඕනේ. ඒ දෙක සිද්ධ වීමෙන් තමයි මනස පච්ච ධම්මේචුප්පජ්ජති මනෝවිඥාන කියලා විඥානයක් හටගන්නේ. ඒතර ඒ නිසා එකකින් ලකින්න ඕනේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ පහ විවිධාකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අනේ දැනගන්නකොට පේනවා මේවා එකක්වත් අපේ භාවයට අවශ්‍ය එකක්වත් නැහැ ඔය අතට. අපි කොච්චර කැමැතුණත් අකමැතුණත් අපි කැමැත්තට අකමැත්තට වැඩ කරන එකක් නෙවෙයි. හැබැයි හේතුට අනුකූල ඵලයක් තියෙනවා. යම් රූපයක් හටගත්තේ යම් හේතුවකින්ද ඒ හේතුවෙන් ඒ රූපේ හටගන්නේ. ඒ හේතුව නැත්නම් ඒ රූප හටගන්නේ නැහැ. න්‍යාය ධර්මයක් තියෙනවා අපි රූපයෙන් බේරෙන්න ඕන. මොකද හේතුවක් නිසා රූප හටගන්නේ නිකන් හටගන්නේ නැහැ. අනුගේ වහලෙකුත් නෙමෙයි. අනුත් අපි පාලනය කරලා තියාගන්නත් බෑ. අපේ හිත තුළම අපත් තුළ නැගෙන්නා වූ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි අයින් කරලා සම්මා දෘෂ්ටිය ධර්මයාර තේරුම් අරගෙන ඒක වටහාගෙන හේතු වලට බහැලා අපිට ඕනම් පුළුවන් යම් හේතුවක් අපිට නරකනම් ඵලයක් නරකනම් ඒ ඵලය හටගන්න හේතුව හොයලා හේතුව නැති කර දැම්මම ඒ ඵලෙන් අපි මිදෙනවා. එහෙම ක්‍රමයක් නැහැ නම් නිවන් දකින්න ක්‍රමයක් ඇත්තේත් නැහැ. දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් ඇත්තේත් නැහැ. ඉතින් මෙන්න මේ ටික විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. ඒතර ජාත් රූප කියනකොට රූප වලට අයිතිය මොනවද කියලා විග්‍රහ කරලා ගන්න. ඉතින් රූප ගන්න රූප අපිට ඇහැට පේනවා නොපේනියෝ රූප කියන යමක් ඇත්නම් ඒ සියලු රූපයන්ගේ ලෝක හැදිලා තියෙන යමක් ඇත්නම් තියෙන සියලුම රූප අපේ කැමැත්තට පවතින ඒවත් නෙමෙයි ස්ථිරව පවතින ඒවත් නෙමෙයි. ඔය කාරණා දෙකම දකින්න ඕනේ. ස්ථිරව පවතින ඇතුලියක් අපි පවත් ගන්න හැදුවොත් ඒක හරියන්නේ නැහැ. අපේ කැමැත්ත එක පවත් ගන්න නම් කැමැත්තට අනුව පවතින ධර්මතාවයක් ඒකේ නැහැ. එහෙනම් ඔය කාරණා දෙකම අනිත්‍ය කියනකොට දකින්න ඕනේ. කැමැතිසේත් නැහැ ස්ථිරත් නැහැ. අන්න ඒක දැක්කහම දකින්න අපේ කැමැත්ත එකක් සිද්ධ වෙන්නේ වෙන එකක් නම කැමැත්තට අනුකූල නොවන දෙයක් නම ඒකෙන් කවදාවත් සැපයක් එන්න විදිහක් ඇත්තේම නැහැ. දුකක්ම ගොඩනගෙනවා මිස සැපයක් බලාපොරොත්තු වෙයි යම් කැමැත්තේ යමක් ඇසුරු කරන්න ගියොත් ඇසුරු කරන්න ගිය දේ කැමැත්තට පවතින දෙයක් නෙවෙයි නා. අනේ මගේ බලාපොරොත්තුව කැරී ගියා විනාශ වුණා. අනේ මේක මෙහෙම නොවේවා කියලා මගේ බලාපොරොත්තුව අතන අපත ඒක එහෙමම වුණා. මගේ බලාපොරොත්තුව නෙමෙයි ඉෂ්ට වුණේ. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි ලෝකය කියන්නේ. ඉෂ්ට කෙරෙනා වගේ පේනවා. ඒක හැවටිල්ලක් විතරයි. මට නම් මගේ කටේ හිතුව හැටියට ඉෂ්ට වුණා කියලා සන්තෝෂයෙන්ද පුළුවන් කෙනෙක්. හැබැයි යා හැවටලා තියෙනවා ටික කාලයකට ඉෂ්ට වුණා කියලා. නමුත් ඉෂ්ට වෙලා නැහැ. වැඩිපුරම කැමැත්ත මොකද්ද? මගේ කියන එක හැකිල්ලටද කියලා මම කියන එක රකින්න. මගේ දේපොළ විනාශනත් කරලා දෙන්නේ පැනලා දුලහේ මම බේරෙන්න ඕන. ලොකු ප්‍රශ්නයක් ඇති වුණොත් මහා විනාශයක් ඇති වුණොත් පුළුවන් තරම් බලන්න දේපොළ හරි ඔක්කොම දිවිච්ච මගේ කිව්ව පැත්තකින් දාලා මගේ වණ ගැට ගහගෙන මම බේරලා ඉන්න ඕන ඉස්සෙල්ලා කියලා අදහස්. දැන් ලෝකයේ සත්වයේ වැඩිපුරම ආශා කරන්නේ මමත්වේ. මමත්වේ හැකගෙන තමයි සැප විඳින්න හරි දුකෙන් බේරෙන්න කටයුතු කරන්න හරි සියල්ලම කරන්න හදන්නේ මමත්වේ රැකගෙන. මම යන සංඥාවේ යම් පිළි දෙයක තිබ්බද එයා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික තුලින් ගොනු කරගන්න දෘෂ්ටිය තමයි මම කියලා හදාගෙන තියෙන්නේ. ඒක අනාදි සංසාරයේ පටන්ගෙන මේ මම කියන සංඥාව ඇරිලා නැහැ සත්‍යය. ඔය කියලා මම කී කී ඉන්න. මම කරගන්න පුළුවන් වෙච්ච එක දාසක පාත ඇත්තේ නැහැ. බැරි වෙනකොට මොකද කරන්නේ? රූප කෙරෙහි උපාදානිය නිසා වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තියෙන උපාදානිය බැඳීම නිසා යලි යලි හද හදා හඹ හඹා ඒ පස්සෙම යනවා. යනකොට මම කිව් එක එකක් ඇදලා යනකොට ආයිත් මම කියන එක බිහි වෙලා. ඒක විනාශ වෙනට ආයි එකක් බිහි වෙලා. ඒකට අවශ්‍යදී සමම්මයි කරගන්න. අන්නේ මමත්වයේ කියන එකේ තිබෙන අපි ගන්නෙ මමත්වයෙන් ගන්නෙ ඇයි? ඒක හරියද? ඒතකොට ඒක අපි ගත්ත එක හරි ගිහින් දිනනවා. යම් කැමැත්තක් ආස්වාදයක් ඉටු කරගන්න ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු ඉට නොකරන දේ අපස්සේ යනවා. මෙන්න මේක තෝරගන්න පුරුදු වෙන්න ඕන. ඒතකොට යාට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය නැති වෙනවා. මම කියලා හදාගන්න හදන්නේ මමත්වයෙන් හකින්න බැරි දේවල්. ඔකට මම නෙමෙයි මගේ නෙමෙයි කියවල හරියන්නේ නැහැ. ධර්මානුකූලව විනිශ්චය කළා මේකට ගන්න ඕනේ. එහෙම නැත්නම් අනන්ත සංසාරේ මම වෙමි මම නොවේමි කියන මේ දෘෂ්ටිය ආපු නිසා අන්ත දෙකේ ආපු නිසා මම නෙමෙයි මගේ නෙමෙයි කියනකොටම ඒ අන්තයේ සිහි වෙලා එන ධර්මය අවබෝධ වෙනකොට උච්චේ දෘෂ්ටියට වැඩෙන. මෙන්න මේ නිසා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා භාවනාව කියන එක දැනුවත් අයරම තියෙන එක. හොඳට මූලික தත්ත්වේ තේරුම් අරගත්තාම මමයි ගන්න කෙනෙක් නෑ කියන එකේ අදහස ඉන්නේ මම නෙමෙයි කියනකොට එයයි. එතෙන්ට එන්නේ නැතුව භාවනා පටන් ගත්තොත් මුලින් කවුරු හරි මම නෙමෙයි මගේ නෙමෙයි කියනකොට මමෙක් නෑ මගේක් නෑ කියලා තර්කවාදිකුත් ඇති වෙලා පුද්ගලයන්ගේ ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ දෙයක් නෑ එහෙම කියනවා. එන සත්ව මරපුවාම කාගෙකද හොරගම් කරගුවාම කායකද ගත්තා. මම කියලා කෙනෙකුත් නෑ වයි කියලා දෙයක්වත් නෑ කියලා කෙලින්ම අපි එහෙම අදහස ගත්තෝ. එන හොරගමකුත් ලෝකේ නෑ. හොරගම් කරන්නේ කාගේද? අනුන්ගේද? අනුන්ගේ කවුද? මම නෙමෙයි මගේ නෙමෙයි. මමත් නැන්නා මගේත් නැන්නා. හොරගමේ පාපයක් තියෙන කාට? අයිතිකාරීන් නෙදියා ගත්තෝ හොරගමත්. දැන් ප්‍රශ්න මතුවේ. මම කියලා ලෝක සත්‍යය අල්ලාගෙන තියෙන යමක් තියෙනවා පැවැත්ම තුල. මේක පැවැත්මේ නිගමනේ. මුත්‍ය යථාර්ථයෙන් දැක චතුරාර්ය සත්‍ය දැක නැති අවිද්‍යාවේ නිගමනේ ඕකයි. ওই නිගමනේ තුල ඉන්න සියලු සත්‍යෝ. ওই නිගමනේට අනුකූලවම ඒකටම පහර ගහගෙන ඒකටම කටයුතු කරගෙන ඒකේ සැරිසරන කොට තමන් කරපු ඒකෙම ඉන්න පුද්ගලයාගේ අයිතිකම් අසාධාරණකම් වල මූල දෙන්න සිද්ධ වෙයි. අන්න ඒ නිසා තමයි ඒවට ශික්ෂා තියෙන්නේ. යම් කෙනෙක් මමත්වේ බැහැර කරලා දැම්මම නම් එයා එකක් දකිනවා. මමයි කියලා ගන්න සුදුසු නැති නිසා මේක මම බැහැර කළා. දැන් ඒක දකිනවා. දකිනොත් යම් කිසි සත්ව කෙනෙකුට හිංගියක් හිංසාවක් සිද්ධ වෙනවා. ඒක අවැඩක් කියලා දකිනවා. දැන් ටොපි කොලයක් මට ඕනේ නැහැ. පාරේ වැල්ලා තියෙන ටොපි කොල මට මොකද? ළමේ ටොපි කොලිය හොලන්න මම උදුලා විසි කරනවා වැඩක් නැහැ කියලා. ළමයා අඬනවා. මට ටොපි කොලිය පානට ඕන කෙනෙක් ඉඳලා තියෙනවා නේද? ඒ මගේ අතේ ටොපියක් අරලා මගේ අතේ ටොපි කොලයක් තියෙනවා නම් එහෙනම් කවුරු හරි අරන් විසිකරොත් එහෙම මට ප්‍රශ්නයක්. අනේ මං හපිලා අතෙන් ටොපි කොලේ මගේ ටොපිය ගත්තේ ටොපි කොලේ ගන්න බෑ කියලා පුංචි ළමයා අඬනවා. ළමයාට ඒක ලොකු දෙයක්. ඒ දුක අපිට ඉන්නේ නැහැ. මොකද අපි ඒක දන්න නිසා. ඒ වගේ නොදැනුවත්යෙන් ලෝකයේ අවිද්‍යාවේ සැරිසරන සාකල් ලෝක සත්‍යයේ ප්‍රශ්න ටික තියෙනවා. මම කියලා මගේ කියන දෘෂ්ටිය තියෙන නිසා ඒක මුල් කරගත්ත එකෙන් ඇතිවෙන්නා වූ ඒකට පහර වදින්න ඇතිවෙන්නා වූ දුක් වේදනාව ලෝක සත්‍යෝ විඳිනවා. ලෝකේ ඉතර වුණාට පස්සේ පෞද්ගලික ඵල දෙන්න දෙන කැත්තේ නැහැ. ලෝකේ වැටලා ඉන්න තාක්කල් ලෝකේ පැහැත ඉන්න තාක්කල් තමයි ඒ පුද්ගලයා අතර සාධාරණ ඒ පුද්ගලයා භුක්ති විඳින්නේ දුක සැප දෙක. ඒ නිසා තමයි ඒවට පෙන්නන්නේ තමන් සතු කරගත්ත අනු සතු කරගත්ත කියලා මේ දෙක ඉන්න අය ඒවට වහින්න එපා ඒවා පස්සේ අසාධාරණ කරන්න එපා කියලා. මේ මමෙක් නෑ කිව්වොත් එහෙනම් ඉතින් සතු මරන්නේ කවුද කවුරු මරුවාද? මම එක් නැහැ නැති මැරුවාම තර්කයක් ගේන්න පුළුවන්. හැබැයි මම නැමැති සංඥා මේ රෝගේ ඉන්න තාකා ලෝක සත්‍යයට තියෙන. මම නැමැති සංඥාව අත්හැරලා ඉතින් කෙලවර කළා දන්නේ හරි අතුන් වහන්සේ. හැබැයි උන්වහන්සේ දකින්නවා මම කියලා මේ ගන්න දෘෂ්ටියෙන් ගත් එකක් නැතුවට పూర్ව කර්මයේ සිද්ධ කරලා තියෙන විපාකස්කන්ධයේ වශයෙන් මේ කය පහළ වෙලා තියෙන්නේ. එවලු පහළ වෙච්ච මේ කයට චේතනාව ඇතුළු කරගෙන වේදනාවට වස්තුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කයට වේදනාව දැනෙනවා විවිධාකාරයි. ඒ දැනෙන සාකල් සැප වේදනාව සුඛ වශයෙන් දැනෙනවා, දුක් වේදනාව දුක් වශයෙන් දැනෙනවා. උන්වහන්සේට ඒක ඉක්ම යන්නේ කවදාද? අනුපතිශේෂ නිර්වාණය කියන අවසානයේ. එදා කෙනෙකුට අවිද්‍යාවක් අසාධාරණයක් කරනවා නම්, රහතන් වහන්සේට යම් කිසි කෙනෙක් අවිද්‍යාවක් කරා නම් දුක ඇති කළා නම් ඒකත් ඵල දීමට හේතු වෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි කියන කෙනෙක් නෙමෙයි උන්වහන්සේ ඉන්නේ. මේක හේතුඵල ධර්මයක් කියන දැන. ඉතින් අපි දකින්න ඕනේ ඒක දැනුවත් වෙන්න. අපේ කැමැත්තට අනුකූලව නොපවතින ලෝකයක් කැමැත්තට අනුකූලව මම කරන්න හැදුවට මගේ කරන්න හැදුවට ඒක වැය කියන එකයි තෝරා ගන්න ඕනේ. මම නෙමෙයි මගේ නෙමෙයි කියන දෘෂ්ටියට ගත්තොත් අර උද්දේ දෘෂ්ටියට වැටෙනවා. උද්දේ දෘෂ්ටිය කරේතු කරන්න ගියොත් අපි මුලාවටපත් වෙච්ච තර්කවාදෝටත් කැටයිලා මලෙන් මිසදිටු ගතිලක් කර ගන්න. මේ මම කියන්නේ කවුද හපුවාම ඒක හේතුඵලය. ඒ ආකාරයට උත්තරයක් දෙන්න. මම කියලා කෙනෙක් නැහැ, මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෙකම ගත්තොත් අන්ත දෙකට වැටෙනවා. දැන් මම කියලා විද්‍යාමාන වෙන්නේ හේතුඵලය. මමත්වයෙන් ගොඩ නගලා ගත්ත ක්‍රියාකලාපේ නිසා ඇති කරගත්ත උපාදාන නිසා හටගත්ත භවයත්, භවය නිසා හටගත්ත ජාතියත්. ඒකට ලෝක සත්‍යය මම කියනවා කියලා උත්තරයක් දෙන්න. ඉතින් ඒකට හදාගත්ත සම්මතය කතා කරන්න වෙන එකක් නැති නිසා ඒ ජාතියේ මම කියලා එකක් හදාගත්ත නම් පුද්ගලයා හඳුන්වන්න ඒකෙම කතා කරන්න ඕනේ. හැබැයි දෘෂ්ටි වශයෙන් වැඳිලා නැහැ. මෙන්න මේ දෘෂ්ටිය කැපෙන්න ඕනේ, ආත්ම දෘෂ්ටිය කැපෙන්න. සක්කාය දිට්ඨිය කැපිලා යන්න ඕනේ සෝවාන් වෙන්න. ඒකෙදි ඔන්න ඔය කියන ආත්මය කියන එකේ තියෙන ස්වභාවයේ වැරදි ආකල්පයක් කැපෙන්න ඕනේ. ඒක තියෙනකම් මේ මම කියන එකේ යථාර්ථය දකින්නේ නැහැ. මම කියන්නේ ඇති දෙයක් හැටියෙද, සදාතනික වස්තුවක් හැටියෙද, ප්‍රියමනාප වැදගත් දෙයක් හැටියෙද මේ ආකාරයෙන් අදහස් ගන්නවා. අන්නේ අදහස් ගත්තාම තමයි අර ආත්ම දෘෂ්ටියෙන් ඉන්නේ. සදාතනිකත්වයේ, අවිපරිණාමිකත්වයේ, ඒ වගේම සාරත්වයේ ඔය කාරණා තුනක් තමයි ආත්ම දෘෂ්ටියෙන් ගන්න. සදාතනිකත්වයක් නැති බව, අවිපරිණාමී භාවයක් පෙරලෙන සුළු භාවයක් නැත්තේ නෑ, පෙරලෙන භාවයෙන් යුක්තයි කියලා දැනගත්තා. සාරත්වයක් තියෙනවා කියලා පස්සෙන් ගියාට කවදාවත් ඔහු සාරත්වයක් ලබන්නේ නැතුව මුලාවටපත් වෙලා හිස් අතින් ගෙවිලා යනවා කියලා දැක්කා. එහෙනම් මොකද ආත්ම තියෙන්නේ කොහෙද? ඇතුළේවත් පිටවත්, රූපය තුළවත්, වේදනාව තුළවත්, සංඥා සංකාර විඤ්ඤාණ තුළවත් ආත්මයක් නම් නැහැ කියන එක දැනගත්තාට පස්සේ අන්න ආත්ම දෘෂ්ටිය කැපෙනවා. ඒක දැනගත්තේ මොකක් නිසාද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒවැ යථා ධර්මතාවය දැකලා. ඒ දැක්ක ධර්මය ගැන ඒක දේශනා කළ බුදු පියාණන් වහන්සේගේ ප්‍රසාදයක් නිසා මෙච්චර කල් අනාථ වෙලා අසමලා හිටපු අයට යථාර්ථය පෙන්නලා දුන්නයි කියලා උන්වහන්සේගේ ඇති ප්‍රසාදය මිසක් ඒකේ අප්‍රසාදයකුත් නැහැ. අතල ප්‍රසාදයක් හටගන්න. වෘතපරාමර්ශණය කළා මේක දැනගන්න බෑ. මේ ටික සිහිනුවණින් යුතව කිව්වදහම තේරුම් ගත්තා නම් තමයි මේක වැටහෙන්නේ කියලා දන්නවා. සිහිනුවණින් හිතන්නේ බලන්නේ නැතුව, විමර්ශනය කරන්නේ නැතුව මොන જાතිය උදාහරණයකට හිටියත් මේ ධර්මේ නම් අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්න නම් එයි යථාර්ථයේ යථා තත්ත්වයේ නුවණින් විමසලා අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධ කර ගැනීම මේක දකිනවා මිසක් වෙන විදිහේ වැඩ පිළිවෙල මොනවා කරකට හිටියත් දකින්නේ නැහැ කියලා සැකහැරලා දැනගන්න. ඔය ටික දැනගත්තාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියපු මේ ලෝකෙට බැඳලා තිබිච්ච සංයෝජන තුන බිඳිලා යනවා. යථාර්ථයේ යථාබෝධයෙන් ලැබු නිසා නැවත කවදාවත් ඒව මතු වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වයට පත් වීමර කියනවා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් මේ ලෝකේ පෙන්ලා තියෙනවා. ඒ පෙන්නපු හැම එකක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ක්‍රමයක් පෙන්ලා තියෙනවා. ඒක ඇත්ත තත්ත්වයේ ඉච්චලයි. ලෝක සත්‍යයන් නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ඉන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාපුවාම යාට ඒක ඇත්ත පේනවා. ඇත්ත ඒක නේද කියලා. ඇත්ත බොරු වෙන්නේ නැහැ කවදාවත්. එයා වදාහගත් අවබෝධයේ බොරුවක් වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒ අවබෝධය දෙනවා නම් තීරණය වැඩ කර නැති දේ අත්හරිනවා මිසක් අල්ලගෙන වැඩක් තියනවා. අල්ලගත්තොත් දුකත් එනවා. ඒක වැඩ කරලා තියදී හරියකුත් නැත්නම්. ඒ කියන්නේ මම ගන්න තීරණය මොකද්ද කියලා ප්‍රඥාවේ තීරණයට ආවට පස්සේ. එහි බැඳීමක් හැඳීමක් පරිහරණයක් ඇත්නම් ඒකෙන් වින්ගලා ඉවත් වෙනවා මිසක් වෙන මොකක් කරන්නේ. ඒ හා සම්බන්ධව ඉන්න තාකල් ඒකව දුකට ගොදුරු වෙනවා. ඒ තාකල් ඒක දැනෙන සත්‍යයක් උඩා වෙනවා. ඒ තාකල් විඳින්නෙක් විද්‍යාමාන වෙනවා. විඳීමක් විද්‍යාමාන වෙනවා. සත්‍යයක් විද්‍යාමාන වෙනවා. අන්න ඒ தත්ත්වය තේරුම් ගත්තා පස්සේ සත් වෙන්නේ නැත්නම් සත්භාවයෙන් ගත්තේ නැත්නම් සත්‍යෙ බිහි වෙන්න විදිහක් නැහැ. රූප සත්භාවයෙන් ගන්නවා. යහපතයි කියලා ගන්නවා. වේදනා සත්භාවයෙන් ගන්නවා, සංඥා සත්භාවයෙන් ගන්නවා, සංකාර සත්භාවයෙන් ගන්නවා, විඥාන සත්භාවයෙන් ගන්නවා. සත්භාවයෙන් වෙනකොට සත්ව හැදෙනවා. සත්ව වෙන්නේ කොහොමද? ඒතර සත්‍යයක විද්‍යාවක්. සත් කියලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තට පස්සේ ඒකෙන් ඉවත් වෙලා යනවා. කාය හත්යෙන් දෘෂ්ටියෙන් හත් වෙනවා. පටන් ගන්නවා උතන. සක්කායයි සක්කාය සමුදයයි සක්කාය නිරෝධයයි සක්කාය නිරෝධ මාර්ගය කියලා පෙන්නවා ඒත් නිවන් මාර්ගය. විවිධාකාරයෙන් මේ හතර පෙන්නනවා. යම් කෙනෙක් සක්කාය දැක්කනම් සක්කාය හේතුව දැක්කනම් සක්කාය නිරෝධය දැක්කනම් සක්කාය නිරෝධ මාර්ගය දැක්කනම් දැකීමෙන් සෝතාපන්න ඵලය. දැක අනුගමනය කරලා යථාබෝධය ලැබලා මිදුණා අරිහත්ත්වය. අවිද්‍යාව දැක්කනම් අවිද්‍යාවට හේතුව දැක්කනම් අවිද්‍යා නිරෝධය දැක්කනම් අවිද්‍යා නිරෝධ මාර්ගය දැක්කනම් සෝතාපන්න. දැක අනුගමනය කිරීමෙන් අවිද්‍යාව සහවලින් නිරවශේෂයෙන් කෙලවර කළා නම් අරිහත්ත්වය. සංඛාර දැක්කනම් සංඛාර වල හේතුව දැක්කනම් සංඛාර නිරෝධය දැක්කනම් සංඛාර නිරෝධ මාර්ගය දැක්කනම් සෝවාන් ඵලය. දැක අනුගමනය කරමින් සංඛාර නිරෝධය කළා සංඛාරයේ මිදී ගියා නම් පූර්ණ කළා නම් අරිහත් ඵලය. ඔය අතර තමයි අනේ සකෘදාගාමී අනාගාමී ඵල තියෙන්නේ ඔය අතර. විඥානීය දැක්කන විඥාන හේතුව දැක්කන විඥාන නිරෝධය දැක්කන විඥාන නිරෝධ මාර්ගය දැක්කන දැකීමෙන් සෝවාන් ඵලය. දැක අනුගමනය කළා විඥාන නිරෝධ කළා නම් පූර්ණ වශයෙන් රිහත් ඵලය. ওই විදිහට එකින් එකට තියෙන විවිධාකාර ක්‍රමවලින් සෝවාන් ඵලය හඳුනාගත්තා ඇති. දහසක් නයින් ප්‍රතිවන්දිත සෝවාන් ඵලය කිව්වේ දහසක් ආකාරයෙන් ලෝකේ දැකලා යථාර්ථය දකින්න ක්‍රම තියෙනවා. ඒ කොයි ක්‍රමයකින් හරි දැකලා එන ලෝකේ යථාර්ථය දැනගත්තා නම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර දුකෙන් නිදහස් වීමේ සාක්ෂිදයක් නැහැ. ඔය තීරණේ තැදිලා ඉවරයි කාට. අන්තිම තීරණේ ඕකයි. අන්නේ කියන තීරණේ දෙනවා මිසක් තොටු පොළවල් 84,000කින් බැහැලා එකම ගඟට බහිනවා වාගේ. 84,000ක් ධර්මස්කන්ධ වලින් ඇවිදilla. එකම ආර්ය මාර්ගයට බහින්න පුළුවන් කියලා පෙන්නනවා. ඔය ආකාරයෙන් ක්‍රමයක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒ සෝවාන් වෙන්න කරන්න ඕනේ මොකද්ද කියනකොට සෝවාන් වීමට අවශ්‍ය කරන්නා වූ ධර්මයේ ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. ලෝකෙ තෝරා ගන්න ඕනේ කොයි ක්‍රමයකින් හරි. ඒ ලෝකේ ස්වභාවය යථාර්ථයෙන් දකින්න ඕනේ. අපි හිතා ඉන්නේ ඒක අනිත් පිළ. කනවිල හිතා ඉන්නේ. හොඳයි කියලා හිතා ඉන්නේ හොඳ වැත නෙවෙයි. යථාර්ථය දැකන තමයි දකින්නේ. අපි හොඳයි කියලා හිතලා තියෙන නරකක් දෙන ඒවා. ඒක හොඳයි කියලාම පේනවා. දෙන්නේ නරකක් නෑ. එතකන් ඒක නරකයි කියලා පේන්නේ නෑ. හොඳ හැටියටම පේනවා. අන්න ඇති වෙන වෙනස ඒකයි. ආස්වාද ගෙන දෙන දෙයක් තියෙනවා. ආස්වාදයේ හොඳයි කියලා නිගමනයක් කරනවා. යමකින් යමකින් ආස්වාදයේ ගෙන දෙන දේ තුලින් උර විශාල විනාශයක් වෙනවා කියලා දැක්කොත් එහෙම. ඒ විනාශයට ඇදලා ගන්න මලකුඩුව නේද මේ ආස්වාදයේ කියන්නේ කියලා දකිනවා. ඒ දැකලා පස්සේ ආස්වාදයේ ආස්වාදයේ හැදින වෙනවා. හැබැයි ඒක මලබුඩුවක් වගේ මර උගලක් වගේ දකින්න. ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ එතන පටන් ගෙන ඔහු එකෙන් මිදෙන්න අදහස් කරනවා. අනේ දෘෂ්ටිය ඉර්ජු වුණා. සම්මා වුණා. සම්මා පැත්තෙන් නැමුණා. මෙන්න මෙතෙන්ට ඉස්සෙල්ලාපත් වෙන්න ඕන. අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර තව සැනසුමක් ලෝකේ නැහැ. ඔය තීරණයට එන්න ඕනේ කවදා හරි ධර්මයේ දැකලා. ඒ ධර්මයට ආවට පස්සේ ඒ වටේම ආවට පස්සේ ඕකෙන් විශාල බලාපොරොත්තුවක් ලෝකේ ඇති වෙච්ච අතීත බලාපොරොත්තු බෙදලා ගිහින් ඉවරයි. ඕකට ඉතුරුලා තියෙන්නේ කොහොම ටිකයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ මහා පොළවේ පස් ටිකක් නියපිටට අරගෙන මහණනි මේ නියපිටේ තියෙන පස්ද වැඩි මහා පොළවේ තියෙන පස්. ස්වාමිනේ මහා පොළවේ තියෙන පස් කොහමද උපමා කරන්නේ කොච්චර වැඩිද? නියපිට තියෙන කොච්චර පොළවද? මාන්නේ සෝවාන් පුද්ගලයා අතහැරපු යම් ක්ලේශයක් ඇද්ද? මේ මහා පොළොව ගලන් ඇද්ද? ඕලඟ ඉතුරු වෙලා තියෙන ක්ලේශයක් ඇද්ද? මේ නියපිටට ගත පස් ටික විතරයි. මේ වෙන්නු ක්‍රම. මොහොතට ඇඟිලි දෙකක් දාලා කුසල ගත්තා. ඇඟිලි දෙකේ මුහුද වතුර ටිකක් තියෙනවා බිඳුවක් දෙකක්. ඔක වෙල්ලහන. මහන්නේ මේ මහා මුහුදේ තියෙන වතුරද වැඩි? මේ ඇඟිලි දෙකේ තියෙන වතුර ටිකද? ආයි මහා මුහුදේ වතුර කොච්චර වැඩිද? මහන්නේ සෝවාන් පුද්දලේ අතහැරපු ක්ලේශේ මේ මහා පුලෝ තරම් මහා මුහුද ජලයේ තරම් නේද? අත්හරින්න ඉදිරියලා තියෙන ටික මෙන්න මේ ඇඟිලි දහ වෙච්ච වතුර ටික තරම් නේද? වගේ විවිධාකාර උපමා පෙන්නලා තියෙනවා. බෝ ගන්න කුමාවලි සෝවාන් පිළිලට මෙච්චර කෙලෙස් ප්‍රමාණයක් අත්හැරලා කියලා. හැබැයි ඒක දකින්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාට පේන්නේ නැහැ මං කොච්චර කෙලෙස් අත්හැරලාද කියලා. ඒක ලෞතර බුදු ඇසරයි දැකලා තියෙනවා. අනික කෙනෙකුට ඉතුරු වෙච්ච කෙලෙස් ටික බලපුවාම මෙච්චර කෙලෙස් අත්හැරලා තියෙනවා මට මෙච්චරයි තව තියෙන්නේ කියලා ඔය ටික පේන්නේ නැහැ. මොකද හේතුව? සත්‍යයා කෙලසන දහම් ප්‍රමාණය දකින්නේ ලෞතර බුදුරයන් වහන්සේ. යම් පමණක් ගෙවුණ නම් ගෙවිච්ච ප්‍රමාණය දකින්නේ බුදු ඇසට. ඒක සීමා කරලා සියල්ල දත් ඥානයකින් දකිනවා මිසක් අනිත් ඥානයකින් දකින්න බැරි නිසායි බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයට වෙන්නලා තියෙන්නේ. මොකද හේතුව? අපිට විද්‍යාමානලා තියෙන කෙලෙස් තියෙන්නේ අපිට ගොඩනගින්න හේතු තියෙන්නේ බොහොම අසු මාත්‍රය. අරමුණක් ආපු වෙලාවෙදී කෙලෙස් මතුවේ. අරමුණක් ආවේ නැත්නම් කෙලෙස් මතුවෙන්නේ නැහැ. ඉතින් ඉනේන අරමුණ වලට මතුවෙච්ච කෙලෙස් පොඩ්ඩක් විතර අපිට පේන්නේ මං කෙලෙස් වලින් මට මෙච්චර තියෙනවා කියලා. Tamanta මේ කෙලෙස් අත්හැරනවා කියලා පේනෙත් මතුවෙච්ච ටිකෙන් අත්හැරිච්ච හරිය විතරයි. මට කෙලෙස් කොච්චර හට ගැනීමට හේතු බලන්නක තියෙනවද කියලා බැලුවොත් ඒක ආසයන්සය ඥානියත් එකයි සම්බන්ධ. නැගින්න. ආසයන්සය ඥානිය කියන්නේ හැඟවිලා තියෙන කෙලෙස් ප්‍රමාණය කොච්චරද කියලා දකින්න ලෞතර බුදුරයන් වහන්සේ. අරමුණ ආපුහම මතුවෙලා එන ඒවා කොච්චර තියෙනවද කියලා දකින්න. ඒක අනික් කෙනෙකුට දකින්න බෑ. එහෙනම් ගැළවිලා ගියාට පස්සේ අරමුණ ආවට පස්සේ ඒකට බැඳෙන්නේ නැද්ද අත්තේ පත් වෙලා වෙනස් වෙනවා නම් දකින්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ හේතුවෙන් දැරගත්තා සාමාන්‍ය පුද්ගජනයෙකුට ඇති වෙන්නාව කෙලෙස් මට්ටම. අරමුණ වෙනකොට ඒකට නැගී එන මට්ටම. සෝවාන් වුණාට පස්සේ කොච්චර අඩු වෙලාද කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ. අන්නේ සීමාවෙන් තමයි උන්වහන්සේ පෙන්නන්නේ මහා පොළවේ පස්තරම් ප්‍රමාණය ගෙවිලා ගියා නියපිට තියෙන තරම් ඉතිරිලා තියෙන්නේ කියලා. දැන් අපි දකින්නේ නැති වැඩි කොච්චර තියෙනවද? මහා මන්දාතුකෙන් රජුරවන්ට සක්විති රජකම හම්බෙලා තියෙද්දි ලෝකේ තවත් ඉන් එහා රජකමක් නැහැ. ඉන් එහා සම්පත්තියකුත් නැහැ මනුසලෝ. අන්තිමට සක්‍ර දේවේන්ද්‍ර මේ ප්‍රසිද්ධිය දැකලා ගුණයක් ඇති බව දැකලා සක්විති රජුව එක ගියා කවුරුහත් දාවදීන දෙව්ලොවට. ගෙනිලා රජක මෙහෙ ඉන්නවා නම් රජකමෙන් වාගයක් දෙන කෙනා රජකමෙන් වාගයක් දුන්නා. මල්ස ලෝකේ සක්විති රජකමට වඩා 10000 ගුණයක් බලවත් ඒක. 3000ක් යනකොට සක්විති රජුට අල්ල හිතුණා සක්විති රජුගේ පැත්තක දාලා මම ඔක්කොම අල්ල ගත්තා නම් මොකද කියලා. දැන් කොච්චර කෙලෙස් තියෙනවා සීමාවක් තියෙනද මේ? කොච්චර සම්පත් ලැබුණත් ඊට වඩා සම්පත්තියක් බලාපොරොත්තු වෙන මානසිකත්වයක් ලෝක සත්‍යයල් තියෙන. යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඔහුගේ සම්පත්තිය ප්‍රිය නැහැ. ඒක මහ වදයක්. ඒක මහ දුකක් බව දකිනවා. කායික වශයෙන් ඔහුට යම්කිසි ආකාරයක අසහනකාරීත්වයක් ඇතිකරන්ද කර්ම විපාක හේතුවෙන් ඉතුරුලා තිබුණ හටගෙන තිබුණ කයක් තිබුණා. ඒ කායික අසහනය තැන්පත් කරගන්න මට තමයි ඔහුට ඕන කරන්නේ. ඒක හොඳ හින්දා නෙමෙයි. කහන හින්දා කහන්න නැතුව ඉන්න බැරි හින්දා. මෙන්න මෙහෙම දෙයක් ඉතුරු වෙනවා. ඒක සනීප වෙනකන් දදේ කහනකොට දදේ වැඩි වෙලා තියෙනකොට කහන්නකොට සනීපයි. ඒ නිසා කහනවා. කහන්න නැතුව ඉන්න බෑ පොකියේ හින්දා. අනේ කවද්ද මේක හොඳ කරගන්න කියලා එතන පටන් දදේ ගන්න තියෙන කියලා හිතනවා. හිතර කවුරු කහන. මෙන්න මේ වගේ හරියක් තමයි සෝවාන් පුදිරියට කාමයන්ගෙන් ඉතුරු වෙන්නේ. ප්‍රියභාවයක් හිතින් නැහැ කාමී පිළිවත්. අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා නිගමනය කරනවා කියන එක. දුක් දෙයක් සැපයි කියලා නිගමනය කරනවා කියන එක. අනත්ත් දෙයක් අත්තයි කියලා නිගමනය කරනවා කියන එක සෝවාන් පුද්දලකින් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් සෝවාන් පුද්දල දරුව භාර්යාව කසාද වෙන දරුව හදාගන්නේ කොහොමද? ඒ මොනදිකේ? දදේ කහනවා වගේ තුවිත හරි. දදේට කැමති නැහැ. ආහාරවට කැමතිත් නැහැ. හැබැයි දදේ තියෙන නිසා කහන නිසා කහනවා. මෙන්න මේ වගේ ඉතුරු වෙන කොටසක් තියෙනවා කෙලෙස්. මේ කය අසහනකාරීත්වයටපත් කරනවා මනස අසහනකාරීත්වයටපත් කරන විදිහ විපාක කයක් ලැබිලා තියෙන නිසා. කාමයන් බලාපොරොත්තු වෙන හබාගෙන ආපු ගමනක ඒ සංඛාරයෙන් හටගත්ත කයක් නිසා. මේ කයට ඒක නොදුන්නොත් අසහනකාරී වෙන නිසා. අන්න ඒක වදයක් නිසා. සැපයි කියලා ගන්න බලාපොරොත්තුවක් නැති වුණා. ඒකට පෙළඹෙනවා ඒ නිසා. හැබැයි දකින්න මොහොතක් ගන්න සැපයි කියලා විඳින්න හරියක් නැහැ ලෝකේ නේ. අනේ මේක නිදහස් වුණා නම් තමයි සාන්තිය. මේ පස්සේ යන මොහොතක් ගන්න විශාල දුක්වලට කොටු වෙනවා. ඇති හරියකුත් නැහැ. අපි හෙවත හරියක් නැහැ කියන්නේ කාමයේ හරියක් නැහැ කියන්නේ කොහොමද වැටෙන්නේ කියලා. උදාහරණයක් කියනවා. තදේ කහන එක හරියක් තියෙන වැරද්ද කියලා හිතුවොත් ඕකියයි. දදේ කහන කියන කිසිම හරයක් නැහැ. තියාගන්න ඕනේ. කොහොමවත් ඕනේ. තිබුණොත් හොඳ නැත්නම් නැත්නම් උත්තරේ ඔක්කොම තියෙනවා. එහෙම කියද්දි සතේ කහන. ඇයි කහන්නේ? සනීපයි. උත්තරෙත් දෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් තමයි පංච කාමයන් පිළිබඳව සෝවාන් සුද්ධිලගේ මානසිකත්වය. එතකොට කොච්චර අත්හැරලාද කියලා ඔය ක්‍රමෙට දකින්න ඕනේ. මේ සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එක්තරා අවස්ථාවක විසුණු වහන්සේලා අහනවා. විසුණු වහන්සේලා කෙනෙක්ගේ නම් වශයෙන් මතක නැහැ දැන්. එවත්නි සෝවාන් වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕන කියලා කිව්වා. සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නේ උත්තරේ උදේ. සකෘදාගාමී වෙච්ච කෙනා අනාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අනාගාමී වෙච්ච කෙනා අරිහත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අරිහත්ත්වයට වත්වෙච්ච එකනම මොකද කරන්නේ? මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඉතින් එවැත්නි අරිහත්ත්වයට වත්වීමේ කටයුතු සියල්ල කරලා ඉවරන. කුමක් නිසාද? එයා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනිත්‍ය වශයෙන් බලන්නේ. ඔහු කරපු කටයුතු ඉවරයි. ධර්මයේ සිහි කිරීම ඉහාත්ම සුපවිදයට හේතු වෙනවා. එහෙනම් ජීවත් වෙන්න තාකල් උන්වහන්සේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් පංචස්කන්ධය පිළිබඳව දකින්න බල සීගර. මොකද ඊහාත්ම සුඛ වේදනේ ඇති කරනවා මේ දහමම දැක්කා කියලා. ලෝකෙ අල්ලගෙන ඉන්න බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. එහෙනම් අපිට දැන් මේකේ තහල දෙන ප්‍රශ්නය ඉදිරියට භාවනා කරන්න ඕනේ මොකද කියලා හිතන විදර්ශනා සමාධිය ලබාගත් කෙනෙකු එතෙන් සිට ඉදිරියට භාවනා කළ යුත්තේ කෙරෙහෙද? ඒක තමයි දැන් කිව්වේ. එදා බුදුරණන් වහන්සේ දේශනාව ත්‍රිපිටකයේ තියෙනවා. කරොප් එක දා කරලා තියෙනවා. ලෝකේ යථාර්ථය දකීමයි කරන්න ඕනේ. මොකද ලෝකේ යථාර්ථය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. ඉතින් ඒතර විදර්ශනා සමාධිය ලැබුණා කියනකොට ලැබිලා තියෙන බොහොම පොඩ්ඩක් සම්පූර්ණ නම් අරිහත්ත්වේ. එතන විදර්ශනා සමාධිය ලැබෙන පටන් ගත්තා විතරයි අපි ලැබුණා කියලා විතර උඩ බඳට හරියන්නේ නැහැ. තව ලබලා තියෙන බොහොම ටිකයි. ඒ වැටෙච්ච මට්ටම වැටහුල එකත් අප්‍රමාණ යහවතා. සුළු දෙයක් එහෙම නෙමෙයි. හැබැයි සියල්ල සම්පූර්ණයෙන් වැටුණා කියලා එක වෙන්නේ කරන්න බෑ. ඒ මාර්ගයේ අනුගමනය කරගෙන යලි යලි ආවර්ජන කරනකොට වැටහීම පූර්ණ වෙනවා. පූර්ණ වුණාට පස්සේ කිසිම දෙනක ඇලීමක් බැඳීමක් හැඳීමක් නෑ මනසේ. සමාගි ජීවිතය ගැනවත් ඇලීමක් බැඳීමක් හැඳීමක් මනසේ නැති තත්ත්වෙට පත් වෙලාම අරිහත් වෙන්නේ. ඉන් දකින්න ඕනේ එතෙන්ට පත් වෙලා නෑ. ඔතන ඉන්න එපා. දැන් හතර දෙනෙක් ඔතන හිටියා. නයික හැදින් කාලා ගියා හතර දෙනා අමලා. උඹත් ඔතන ඉන්න එපා. කිව්වොත් එහෙම මොකද කියලා නයික අය. මම විදර්ශනා ප්‍රඥාවලත් ඉන්නේ කාලා ගියා. ඉන්නවා. ඉන්නවට කිව්වාගේ නෑ අයනවා හැම දැක්කම මම කියයි. ඔය කාලා ගියා. මම ඔය කාලා කියයි. වෙනස බලන්න. මේ යම් පිළිගැනෙවට කියන. ඉහියක් අරන් ඇවි. මරණට බයද නැද්ද? බය නැ නෑ කියනවා. බය නැ නෑ මරත්. දැන් හද දැන් විනාඩ කර කියා ගන්න දෙයක්වත් නැන්න. හද නැතු විදිහේ මරපන් කියනවා කි මම නම් බය නැහැ කි. එදල අපිට කොහේ කොච්චර හැටි යන්න බෑ. හැබැයි අරිහත් උන්වහන්සේ නා ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න වශයෙන් පය කියන උත්තරයක් උන්වහන්සේගේ නෑ. එන කොයිතරම් එහාට තව සුද්ධ වෙන්න ඕනේ. අන්න ඒක දකින්න ඕනේ. අනිත්‍ය සංඥා වර්ණ ආකාරය. හෙටියෙන් හෝ පැහැදිලි කරලා දෙන්න කියලා මිල්ලීමක් කරනවා. ඉතින් රූපං අනිත්‍යං වේදනා අනිත්‍යා සංඥා අනිත්‍යා සංඛාරා අනිත්‍යා විඤ්ඤාණං අනිත්‍යං. මේ පංචස්කන්ධය අරගෙන පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න ඕන. ඒක අනිත්‍ය ස්වභාවය සිහි කරලා අරගෙන ওই විදිහට වාක්‍යයට ගොතා ගත්තාම ඉතල අර්ථය තෝරා ගන්නවා. තෝරාගෙන අර වාක්‍ය මාලාව කියනකොට ඒකෙන් කියපු අර්ථය ටිකෙන් ටික මනසේ කාවැදී වෙදී වැටහෙන්න පටන් ගන්නවා. ඒතර අනිත්‍ය සංඥාව වැඩෙන. ස්කන්ධ වශයෙන් බලනකොට. ඒතර ආයතන වශයෙන් බලනකොට. චක්කුං අනිත්‍යං, රූපං අනිත්‍යං, සෝතං අනිත්‍යං, සද්දෝ අනිත්‍යං, ගාණං අනිත්‍යං, ගන්ධෝ අනිත්‍යං, ජීවා අනිත්‍යං, රසා අනිත්‍යං, කායෝ අනිත්‍යං, පොට්ටබ්බා අනිත්‍යං, මනෝ අනිත්‍යං, ධම්ම අනිත්‍ය ආදී. දැන් ආයතන 12ම අනිත්‍ය වශයෙන් බලමු. අනිත්‍ය සංඥා පුරුදු කරගන්න. ඒ වළන ක්‍රම. මේ පටේ ධාතු අපි සිංහලෙන් හිතුව ගන්න පුළුවන්. අර පාලියෙන් ගත්තා වගේම සිංහල වචන හිතුව ගත්තා ඒ ළමගේ අර්ථය වැටෙන්න යන්න. පටේ ධාතු අනිත්‍යයි. දුක්ඛ යනත්යි. ඔය ටිකත් එකලා ගන්න. මොකද අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනිත්‍ය සංඥා අනාත්ම සංඥා මේක වැදින්න ඕන. ඒක තමයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. ආපෝ ධාතු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඉදිරියට හි කරමු. අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි කල් තියා ධර්මය අහලා සාකච්ඡා කරලා තේරුම් අරගන්න. අර්ථය තෝරගත්තට පස්සේ අර වාක්‍ය මාලාවෙන් වඩනකොට වාක්‍ය කියනකොට අර්ථය වැටහෙන පටන් ගන්නවා ටිකෙන් ටික. එන්නේ නැත්තේ බලවත් වැටෙන්න පටන් ගන්නවා කියලා. චක්කුං අනිච්චං රූපං අනිච්චා කියලා. මෙතෙන්දීම දකින්න පටන් ගන්නවා ඇහත් කැමතිෙත් නැහැ ස්ථිරත් නැහැ. ඒ රූපය කිසිම කැමතිෙහි පාදුණු රූපයක් ඇත්තේ නැහැ ස්ථිරයි කිව්වත් ඇත්තේ. ওই දෙකම දකින්න. ඒතර ඇහැ පිළිබඳව බලාපොරොත්තුවක් රූපයන් බැලීම පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා නම් හරයක් නැති ඇහැකින් හරයක් නැති රූපයක් බලලා ලැබෙන්නා වූ විඥානේ නැල දැරීම කොහොමද හරයක් ඇති එකක් වෙන්නේ. ඒකත් ඒකෙම කොටසක්. ඒකත් දකින්න. අසාරත්තේ දකින්න ඕනේ. ඇහැ පරිහරණය කිරීමෙන් ලෝකේ බලාපොරොත්තු ඇති කරගන්න පසුපස රූප පසුපස හඹා යන බලාපොරොත්තුවත් එවනා ක්‍රමක්‍රමී සංසිඳිලා. බිඳුවටම සංසිඳිලා කියන්නේ. සසර ගමනට හේතු වෙන ඇහැ හට ගැනීමට හේතු වෙන රූප උපාදානයක් තිබුණා උපාදාන නිරෝධය. එහෙනම් නැවතත් ඇහැක් හටගන්න බවක් හටගන්නේ නැහැ. බව නිරෝධයි. එහෙනම් ඇහැක් જાතියක් හටගන්න හේතු නැහැ. එහෙනම් චක්කු නිරෝධයි එතන පටන්ගන්නේ. මතු හටගන්නේ නැහැ જાතිය. කලින් හැටි දැනගත්තම එකක් දැක්කහම අනිකවත් දකින්න. ඇහැ හැටි දැනගත්තා නම් කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මලත් එහෙමයි කියලා ඔක්කොම දකින. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කනම් හරියට. රූප ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ගෝචරෙන් දහම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කනම් මට රූප වල වැඩකුත් නැහැ, ශබ්ද වල වැඩකුත් නැහැ, ගඳ ගන්ධය ආග්‍රහණය කළ වැඩකුත් නැහැ, රස ආග්‍රහණය අසුරු කළ වැඩකුත් නැහැ, පහස අසුරු කළ වැඩකුත් නැහැ, වගේ හිතල වැඩකුත් ඔක්කොම වැඩක් තියෙනවා. ඔය අදහස ලාවල පස්සේ ඇහැට ගල තිබුණ හේතුව රූප බල වැඩක් තියෙනවා, ආස්වා ජනකයි, මං ඒ පස්සේ ඉන්න ඕනේ, ඒ පස්සේ හඹා යන්න ඕනේ කියලා අදහස තියෙනකන් ඇහැ හදන උපාදානිය දුර වෙලා නැහැ. රූප උපාදානිය තිබුණා. ශබ්දයේ ඇත්ත උපාදානිය තියෙනකන් කන හැදීමට අවශ්‍ය වෙන උපාදානිය නැති වුණේ නැහැ. නාසයේ දිවකය ඇසුරු කරන ඒ ටික තියෙනකන් ඒ ඇසුරු කරන පංචේන්ද්‍රියන්ට අවශ්‍ය කරන ආ රූපයන් සම්බන්ධව උපාදානිය කියලා උපාදානිය නතර වුණේ නැහැ. රූප උපාදානිය නතර වුණේ නැහැ. උපාදාන නතර වෙච්ච නැත්නම් ආකල් භවේ නතර වෙන්නේ නැහැ. නිර්මාණාත්මක ශක්තිය කොල්ලගෙන භවේ හදන තාකල් ජාති වශයෙන් යලි යලිත් ඇතකන දිවනාසයේ ශාරීරිය මන කියන මේ හතර හය ඇතුළත් කරමු. ඉන්ද්‍රිය හයක සම්පීඩනේ යලි යලි වල නැගීමට හේතුකාරක හද ජාති හද ඒ තාකල් සත්‍ය විද්‍යාමාන විද්‍යාවන් සත්‍ය දුක විද සිද්ධ වේ. ඒ නිසා දුකේ නිදහසක් නැහැ. ඒ වගේ සියලු දුක් විද්‍යාමාන වල පස්සේ ලැබෙනවා. නෑ වැඩක් නෑ කියලා අත්හැරලා ගියාට පස්සේ වැඩක් නැද්දී හදන්නේ. හදන බලාපොරොත්තුවක් නිපදවන්නේ. නෑ භව නිරෝධ. භව නිරෝධන නැවත හදන જાතියක් තුන જાති නිරෝධයි. අන්න එතෙන්ටපත් වෙනකොට සුඛ නිරෝධය නිසා දුක මතු හට ගැනීමට විච විපාකස්කන්ධයේ ගෙවිලා ගියා අවසානයි. යලි සංඛාර ගොල්ලා ගන්න ඇති නිසා මතුවෙන විපාකස්කන්ධය ගොල්ලා ගන්න නැතුව යනවා. ඒකෙන් දුකෙන් නිදහස් වෙනවා. ඉතින් මේක එකින් එක දකින්න ඕනේ. අනිත්‍ය සංඥාව වඩනකොට ওই විඩාකාරයෙන් බැලියේ. ඇසකන දිවනාසී ශරීරයේ මන කියලා ඒකෙන් බලන්න පුළුවන්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී වශයෙන් දකින්න පුළුවන්. මේ විඩාකාරයෙන් ඔය ටික දැක්ක හැටි. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් කොහොම දකින්න පුළුවන්. ඒ වගේම 18 ධාතු වශයෙන් දකින්නත් පුළුවන්. චක්කු ධාතු රූප ධාතු, චක්කු විඥාන ධාතු, චක්කුන් එතකොට අර විදිහටම දකින්න. චක්කුන් අනිච්චං දුක්ඛං අනාත්තා, රූපං අනිච්චං දුක්ඛං අනාත්තා, චක්කු විඥානං අනිච්චං දුක්ඛං අනාත්තා, චක්කු සම්පස්සෝ අනිච්ච දුක්ඛ අනාත්තා, චක්කු සම්පස්සජ වේදනා අනිච්ච දුක්ඛ අනාත්තා. ඔතෙන් එක තමයි චක්‍රය යන්නේ. වේදනා භුක්තිය වෙනකන් හටගත විපාකස්කන්ධයට අයිති වෙනවා. සංකාරණි ගොඩනගුවත් හටගත්තා නම් භුක්තිය යන්නේ ඔතෙන් එන එක. වේදනා භුක්තිය තමයි යන්නේ. සැප වේදනාව සැප වශයෙන් දැනෙනවා, දුක් වේදනාව දුක් වශයෙන් දැනෙනවා, උපේක්ෂා වේදනාව උපේක්ෂා වශයෙන් දැනෙනවා. හැබැයි හැදෙන හැදිච්ච ඔක්කොටම අයිතිහරියක් තියෙනවා. අනිත්‍ය දුක්ඛාත වලම හැදිලා තියෙන ඔය ටික සබහා දෙන්න. ඕක යම්කිසි ප්‍රියමනා ප්‍රිය කරන මధుර කරන මනවලන රූපයක් කෙරෙහි යම් හිතක් තිබුණා. ඒ තාක්කල් ලහුද. ඒ ආස්වාදයේ ලබන්න ඕනේ, යලි යලි ලබන්න ඕනේ කියන මානසිකත්වයේ ගොඩනැගෙන තාක්කල්. ඒකට අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙලින් ඔහු නිදහස් නැහැ. දුකට හේතු වෙන වැඩ පිළිවෙල ඔහු නිපදවෝ. යම් දායක වේදනා භුක්තිය අසාරත්වයේ දැකලා වේදනාව පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා ගියා. වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධයන් තණ්හා නිරෝධය, එන උපාදාන භව ජාති ජරා මරණ ඔක්කොම නිරෝධයි. අසර දුක නිදා. ඒක වේදනානුපස්සනා තුළින් දකින්න ඕනේ. මේ මුලින් පටන් ගන්නකොට ඔය ක්‍රමයට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ මුලට. ඔය ටිකෙන් තමයි පටන් ගන්න මුල. ඊට පස්සේ ඕන වෙන්නේ තේරුම් ගන්නතර පස්සේ හැකි තරම් ඉක්මන් කළා. ඇස කන දිවනාසයේ ශාරීරිය වන සංවර භාවයට පත් කරලා ඒවැ හටගන්නා ප්‍රිය ස්වභාවයන්ට මధుර ස්වභාවයන්ට යම් වේදනාවක් ඇද්ද අන්නේ වේදනාව හටගන්න තැන අතර කරලා දාන්න ඕනේ. ඒතර ගමන ඉවරයි කියලා දකින්න. එහෙනම් ඇයි මේ වේදනාව හටගන්නේ? ආත්ම ගොඩනගාගත්ත මානසිකත්වයේ කොටසක් තමයි මේ වේදනාවට ඇලුම් කිරීම. වින්දනේ ආපුහම ඒකට ඇලුම් කරන්න ඒ හේතුව. ආරමුණ ස්පර්ශ වෙනවා. ඇල්ම ඇති වෙන්නේ අපි ගොඩනගාගත්ත හේතුයි. අපි ළඟ ඌනතාවයක් ඇති කරගත්ත අපිම. ඒ අනුපාදිය සම්පූර්ණ වෙනකන් ඒක ආස්වාදේ. එහෙනම් ද්‍රව්‍ය වස්තු වල ආස්වාදින්න හැකියාවක් තිබුණේ නැහැ. ආස්වාදින්න හැකියාව ආවේ අපි ගොඩනගාගත්ත දේ තුලින්. ඇති වෙන වෙනස ඔකෙන් දකින්න ඕන. පියාත් හෝ මව දරුවෙක් වලා ගන්න. දරුවාගේ ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්න. හැබැයි ඒක ධාරක ස්පර්ශයෙන් හට ගන්න ධාරක වේදනාවක් නිසා. දරුවෙක්ගේ ස්පර්ශයෙන් ලැබෙන දරු වින්දනයක් නිසා ඒකෙන් ඉන්හිහා යන්නේ නැහැ. තරුණ කාන්තාවක් තරුණ පුරුෂයෙක් ඔය ආදිවාසීන් ස්පර්ශය ලැබුණ. අර දරුවා වලාගත්තාම තියෙන තත්ත්වයේ ස්පර්ශයෙන් ලැබුණේ වෙන එකක්. අනේ ස්පර්ශ නාලාප්පයක් ආවා. ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා නෙමෙයි වේදනාවක් කෙනෙක් ඇත්ත. ඒ වේදනාව විවිධාකාරයෙන් ගත්තේ මොකක් නිසාද? අපි විසින් ගොඩනගාගෙන තිබිච්ච මානසිකත්වයක්. දරු හැඟීමෙන් නම් ඇතුළු කළේ ඒ හැඟීම ඉක්මෝපියක් එන්නේ. එහෙනම් අසාරත්තේ යුත්තයි මේක ඉන්නකන් ජීවත් වෙලා ඉන්නකන් යම් කිසි දෙයකට අවශ්‍ය දෙයක් කරගන්න නම් මිසක් එයින් එහාට පැවැත්මට අල් ගල්ලන්න වටනා දෙයක් ආම හැඟීමෙන් ගල්ල දෙයක් නෑ කියලා එහෙම ගත්තා නේද? අන්න ඒ තත්ත්වයේ වැදගත් එහෙම. ඒ පුදුයාට කාමයක් නැතු වෙනවා. කාමෙන් නිදහස් වෙන්නත් එහෙමයි. ඉතින්පත් වෙන මානසිකත්වයේ ඇති කරගෙන ඒක ගැන බලනවා මිසක් ඒ ඇති කරගන්න නැති පල්ලිහා මානසිකත්වයක් පල්ලිහා විඥාන වර්තමක ඉඳගෙන ඉතින් කොහොමද මම එහෙම අදහසක් අත්තරනේ ඒ ස්පර්ශය ආස්වාද නැහැ කියලා හිතන්නේ කොහොමද කියලා හරියන්නේ නැහැ. ඒ ස්පර්ශය ආස්වාද දෙන්නේ අපි විසින් ඇති කරගත්ත දෘෂ්ටියට අනුව ගොඩනගිච්ච ගත හිත දෙකේ ස්වභාවයට අනුව. ඉතින් ඒ නිසා තමයි කිව්වේ ඊට පස්සේ සංවර වෙන්න කියලා. ඉන්ද්‍රිය සංවර කරන්න. ඉන්ද්‍රිය භාවනාව බලන්න. බලනකොට මොකද වෙන්නේ? අර අපිට මුලාවෙන් පෝෂණය ලැබී තිබෙන මානසිකත්වයේද ඒ මුලා ආහාරය නැති වෙලා යනවා. ඒතර මුලාවේ ආහාරයේ හටගත්ත විඥානීය දැන් ජීවත් වෙන්න බෑ. පබාසර මෙදා බිකේවි ජීත්තන් කියන එක ඉතුරු වෙනවා. විඥාන මට්ටමට කහට ගැනීම හරිය ගෙවිලා යනවා. ආගන්තුක උපක්ලේශ ඉවර වෙනවා. එහෙනම් පබාසර මෙදා බිකේවි ජීත්තන් කියන චිත්ත මට්ටමට පංචකාම ස්පර්ශයක කාමාස්වාදයක් හේ සම්බන්ධයක් නැහැ. දැන් ප්‍රබෝධතර. අනේ ඒ තත්ත්වෙ හිත මතු කර ගන්න ඕනේ ඇත්ත දෙයක් අරවා. ඊට පස්සේ ප්‍රබෝධතර හිත කොහොමද උත්පත්ති කරවන්නේ නැහැ. උපාදාන කරන්න අවශ්‍ය කරන කාට ඒක නැති නිසා. එහෙනම් ඒක අනුපදසේ නිර්වාණ ධාතුවෙන් එතනින් කෙලවර වෙනවා විපාකස්කන්ධයක් වශයෙන් තිබිලා. අනේ ඒකයි දකින්න ඕනේ. ඉතින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇයි අනිත්‍යයි කියන්නේ ඇයි දුක්ඛයි කියන්නේ ඇයි අනාත්මයි කියන්නේ කියලා ඔය ටික එතනින්ම තමයි සෝවාන් ඵලයට එන්නේ උදේ. ධර්මයේ අහරම වුණේ එතෙන් තේන්නේ. ධර්මයේ තුලින් නැගෙන විනයක් ඇත්නම් මෙන්න මේ විදිහ හුඟක් වටිනවා. ඒක තමයි අකණ්ඩ අචිත්‍ර අසබල අකල් මාසකින් තත්ත්වයට පත් වෙන. ධර්මාභෝධි ලැබෙන විනය. ජීවිතේට බණක් අහලා නැති ජීවිතේට පන්සිල් කියලා පදයක් හැක්කේ නැති බොහෝ අය බුදුරජාන් වහන්සේලාට ගිහිල්ලා ඉඳගෙන වණ අහලා නැගිට්ටේ සෝවාන් ඵලයට පත් වෙලා. දැන් මොකෙද විතර සෝවාන් වෙලා තියෙන්නේ? සීල් රැකලා සෝවාන් වෙලාද? ධර්මාභෝධය ලබාගෙන සෝවාන් වෙලා. වැදගත් නැති ඔතන. නිසි අවුරුද්දක් බුද්ධ ශාසනය තුලත් විනය පිටකය පනවලා තිබුණේ නැහැ. ඒක වදයක්ව පනවලා තිබුණේ. හැබැයි විනයක් තිබුණා. පනෝප විනයක් නෙමෙයි ධර්මයේ තුලින් ඇතිවෙනා වූ සංවරත්වය. සිහි නුවණින් ඇති කරගන්නේ යථාර්ථය දැකීමෙන් ඇතිවෙන හික්මීම. අන්නේ ඒ ටික කරගැනීමට ඇති කරවූ බාධා කම්කටොළු නිසාම තමයි විනය පිටකය සකස් වෙන්නේ. විනය ඇති කරගන්න ධර්මයේ තුලින් විනය ඇති කරගන්න තියෙන මාර්ගයේ ඒ කටයුතු වලට පහර ගහන්න පටන් ගත්ත වික්ෂුන් නැති වුණාට පස්සේ අන්න ඒ වහික්මවන් තමයි විනය පිටකය හටගත්තේ. අවශ්‍ය උනේ ඕක. දැන් විනය කියලා කිව්වේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. යම්කිසි හිතවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් නිසා රාගයට හේතු වෙනවා. ඒක රාගයට ආහාරයක් වෙනවා. රාග සංකාරයේ රාග විඥානයේ ආහාරය. මේ පටිච්චසමුප්පාද න්‍යායයෙන් ධර්මයේ තේරුම් ගත්තට පස්සේ එහෙනම් මට ඕනකම මගේ බලාපොරොත්තුව මොකද්ද? අසහනකාරී දුක ගොඩනගන්න හේතු වෙන්නේ රාග විඥානේ එකක්. රාග විඥානේ හේතු කරගෙන අපි නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති කියන රාග ජාති පහල කරලා. රාග ජාති කියාට හිමි යන්තරම දුක්ඛන්දරාවක් ඇද්ද? ඒ විදිහට ඔහු භෝජනය කරනවා. ඒසයි යම් විදි විදියකින් රාගයේ හික්මෙවුවා. නහ රාග විනය කරනවා කියන්නේ. රාග විඥානයේ දෙන ආහාරය නතර කරනවා. මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. කැමැත්තෙක් අකමැත්තක් මේකට බලපාන්නේ නැහැ. අඳ අඳ හරි කමක් නැහැ. දුක් වේවි හරි කමක් නැහැ. රාගයේ දැනගෙන රාගයට හේතු වෙන ආහාරේ වළක්වලා දැම්මනම් මොහොතක් නැහැ හිතේ ඉන්න මොහොතක් ගානේ බලාගෙන මනසින් ඉඳලා. කය වතේට කොටෙන්න දෙන්නේ නැතුව නැගින්න දෙන්නේ නැතුව. හිතනොත් අහක් කළා දාන්න මනසින් පුරුදු වුණා. රාග විඥාණයට රාග සංකාර නැවති ආහාරයේ ගොඩ නැගින්න නැතුව යනවා. ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා ඒක වළක්වන්න බෑ. ඒක තමයි ධර්මතාවය. අලියා කොච්චර සද්දන්තව හිටියා කොහේ හරි වැදලා කන්න දෙන්නේ නැතුව හිටියොත් අලියා ජීවත් වෙනවා. උගේ හයි හත්ය අතිරේ ටික දවසක් යනකොට නැගිට ගන්න උකල් නැතිලා වැටෙනවා ඊට පස්සේ. අත පහ හොල්ලනවා. තවත් කන්න හම්බුන්නේ නැහැ බොන්නත් හම්බුන්නේ නැහැ වතුරත් නැහැ. ටිකෙන් ටික එකක් දරු යනවා. යන්තම් හුස්ම වැටෙන පටන් ගන්නවා පේනවා. තවත් කෑමයි බීමයි දෙකම නවත්තලා තිබ්බා තව ටික දවසක්. ඒක පාන යනවා. අලි රොඩ විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ. රාග විඥානයේ අලියත් විවාගේ හිතවල බලවත් වෙලා ඉන්නේ. අන්න ඒක වාල්ණය කරන් දුන්න එකම ක්‍රමය තමයි. ප්‍රාප්තනාගාර හරියන්නේ නැහැ. පතපතා හිටියට වැඩක් නැහැ. කරන්න ඕනේ මොකද්ද? ඒ රාගය නැවති අභ්‍යන්තරේ ඉන්න අලියත් වයින් කරන්න ඕන. උන්ට දෙන ආහාරයේ රාග සහගතව හිතන, රාග සහගතව කියන, රාග සහගතව කරන වැඩ පිළිවෙල. අන්න ඒක මනස සිහියෙන් ඉඳලා අත්හැරලා දැම්මෝ. සාගී නැති අලියැතුන්ට ආහාර නැතුණා. අලියැතාවන තවරහන්න පුළුවන් ආහාර නැද කියලා බොහොම ලේසි. අන්න ඒක තමයි බුද්ධාගම නිවන් දකින්න ප්‍රවේ. සාගක්කය නිබ්බාන වෙනවා ඒක. විඥාන මරණාට පස්සේ ආයෙත් ඉල්ලා හිටින්නේ නැහැ ඒ ආහාර. ද්වේෂක්කය නිබ්බාන අනික. ද්වේෂේ නිකන් හටගන්නේ. ද්වේෂ විඥානේ හටගන්නේ ද්වේෂ සංකාර නැවති හේතුයි. හේතුවේ ඵලය. නම් ඒක අපිට හේතුව නැති කරගන්න අපිට පුළුවන්. මොකද මනස ඉහෙන් ගලා ද්වේෂ සහගතව හිතන්න නැත්නම් කියන්න නැත්නම් කරන්න නැත්නම් ඒක පුරුදු කරගත්තා. ද්වේෂ සංකාර ගොඩ නැගින්නේ නැහැ. නා අභ්‍යන්තරයේ තිබෙන ද්වේෂ විඥාණයට ආහාර නතර කරනවා. ටික දවසක් යනකොට ආහාර නිරෝධේ විඥාන නිරෝධේ ද්වේෂේ නැති වෙලා අනු නැති කරන ක්‍රමය. අනුසේ විදින්නේ කොහොමද? යථාර්ථයේ ඉතලම දැනගත් අනුසේ විදින ක්‍රමය. ඒ තමයි නියම දහම් ප්‍රඥාව. දහම් ඇද. අනිත්‍ය වශයෙන් දැක්කනම් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කනම් යාර තියෙන්නේ ඊටුටි විදහක් නෙවෙයි විතරයි. ඒතොර බින්දෙන්නේ අනුසයත් එක්කලා. ඒක තමයි ආර්ය මාර්ගයේ නිවන් දකින්න ක්‍රමය. ওই දෙක හක් වෙනකොට මුලා සහගතව ඉඳ තමට වැටහෙනවා නම් යමක් මුලා සහගතයි කියලා. ඒ බඳු රිටිවිලි ක්‍රියාවෙන් ඉතලා නවත්තන රාග දේශ දෙකේ තියෙන නවත්තලා රාග විඥාන දේශ විඥානේ විදිලා ගියාට පස්සේ මනස තීක්ෂණ වෙනවා සමාධිය බලවත් වෙනවා බලවත් සමාධියට වැහිලා තිබිච්ච මෝහයන් පේන්න පටන් ගන්නවා විද්‍යාමානයෙන් පටන් ගන්නවා ඒතර මෝහ සහගතව හිතන කියන කරන යම් කිසි ක්‍රමයක් තියුණා ඒකෙත් ආදීනෝ දැකලා ඒකත් අත්හැරලා දානවා ඒතර මෝහ විඥානට ආහාරත් විඥාන නිරෝධනහ පබාස්වර මිදම් වික්‍රේ ජීතං කියන චිත්ත ඉතුරු වෙනවා දැනෙනවා සංඥා තියෙනවා ඔක්කොම තියෙනවා සඤ්ඤා නැති කරන එකක් නෙමෙයි. ඉද්දකලේ මොකද්ද? රාගදේශ මොහ නැති කරන එකක් නිවන් මාර්ගය කියලා. නමුත් අද සඤ්ඤා නැති කරන එකක් නිවන් මාර්ගය කියලා හදාගෙන තියෙනවා සමහර අය. එතකොට මුලාකමක් තියෙනවා. ඉන්නකොටමයි ගිහි පැවිදි කවුරු කරගත යුතුද කියලා.